ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
අදත් සිකුරාදා SBS සිංහල වැඩසටහනේ ලෝවටා විදෙස් විත්ති සමාලෝචනය වෙතයි අපි යොමුවන්නේ. අද සුවිශේෂී වශයෙන් අද අපි කාගේ අවධානය යොමු වෙලා තිබෙනවා ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව. තවදුරටත් ඉතා තීරණාත්මක තත්ත්වයක තමයි මේ ප්‍රතිඵලය තිබෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්න අද සුපුරුදු පරිදි එකතු වෙනවා FP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයුබෝන් අමල්.
අයුබෝන් චරිත.
ඔවමල් දැන් මේ නොවැම්බර් 3 වෙනිදා පැවැත්වෙන ඇමරිකානු ජනපතිවරණය සම්බන්ධයෙන් අද අපි ලෝවට විදෙස් විත්ති සමාලෝචනයෙන් අපි අන්තිම වැඩි අවධානයක් යොමු කරනවා. අපි මුලින් මේ සම්බන්ධයෙන් කතා කරමු. තවමත් තීරණාත්මක තත්ත්වයක තමයි මේ ඡන්ද ප්‍රතිඵලය තිබෙන්නේ ඇමරිකානු නව ජනපතිවරයා තෝරාපත් කරගැනීමට. විශේෂයෙන්ම මම හිතන්නේ ප්‍රාන්ත 6ක් පිළිබඳවයි කතාබහ කෙරෙන්නේ මේ වෙන විට. තවමත් ඡන්ද ගණන් කරමින් පවතිනවා. අපි මුලින්ම අලුත් තත්ත්වය දැනගනිමු. අමල්,
ප්‍රාන්ත ඒ හරි ඇත්තටම තීරණාත්මක තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ පෙන්සිල්වේනියා ප්‍රාන්තය. පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඉලෙක්ටොරල් කොලේජ් වෝට්ස් මේ මැතිවරණ විද්‍යාල ආසන 20ක් තියෙනවා. මේ වෙනකොට ඉතාමත්ම තීව්‍ර තරගයක් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ තියෙන්නේ. මෙතනදී පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ජෝ බයිඩන්ට ජයග්‍රහණය කරගන්න පුළුවන් වුණොත් අනෙකුත් ප්‍රාන්තවල අනෙකුත් තවත් ප්‍රාන්ත පහක ප්‍රතිඵල ආවත් නැතත් ජෝ බයිඩන්ට බොහොම පහසුවෙන් ජනාධිපති වීමේ හැකියාවක් තියෙනවා. දැනට තියෙන ප්‍රතිඵල අනුව ජෝ බයිඩන් ඉලෙක්ටොරල් කොලේජ් ආසන 253ක් ජයග්‍රහණය කරයි කියලා තමයි ප්‍රධාන ඇමරිකානු මාධ්‍ය වලින් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට 203ක් ජයග්‍රහණය කර ගැනීමට හැකිවලා තියෙනවා. එතකොට ජෝ බයිඩන් 253 ඉන්නවා නම් ඔහු පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රහණය කරොත් එතන තියෙන මන්ත්‍රී ආසන 20ක් එක්කලා බොහොම පහසුවෙන්ම අර 270 ඉලක්කය අභිබවා යන්නට ඔහුට හැකියාව තියෙනවා. ඉතින් දැන් ඇමරිකාවේ සම්පූර්ණයෙන්ම අවධානය යොමුලා තියෙන පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මේ වෙනකොට තවමත් ජෝ බයිඩන් ඡන්ද ලක්ෂයක විතර ප්‍රමාණයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිටිපස්සෙන් තමයි ඉන්නේ. මේ වෙනකොට ප්‍රාන්තයේ ඡන්දවලින් 92%ක් විතර ගණන් කරලා අවසානයි. මේ ඉතුරු 8%ෙන් වැඩි ප්‍රමාණයක් ඩෙමොක්‍රටික් පක්ෂයට වාසිදායක ප්‍රදේශවල ඡන්ද හැටියට තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම මේල් ඉන් බැලට්ස්, එහෙමත් නැත්නම් මේ කැපල් ඡන්ද තමයි මේ අවසාන අවස්ථාවේදී ගණන් කිරීමට නියමිතව තියෙන්නේ. ඉතින් මේ මැතිවරණ සමයේදී ඩෙමොක්‍රටික් පක්ෂයේ ගෙනීපු ප්‍රධානම ඔවුන්ගේ ප්‍රභා ජනතාවෙන් කරපු ප්‍රධානම ඉල්ලීමක් තමයි මේ මේලින් බැලට්ස් පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් ඡන්ද දිනයට කලින් නොවැම්බර් 3 වෙනිදාට කලින් කැපල් ඡන්ද පාවිච්චි කරන්න කියලා. ඉතින් වැඩිපුරම කැපල් ඡන්ද වලින් බොහෝමයක් ඡන්ද ප්‍රකාශ වෙලා තියෙන්නේ ඩෙමොක්‍රටික් පක්ෂයේ ආධාරකරුවන්ගෙන් කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඒ විදිහට බලපුවාම පෙන්සිල්වේනියා ප්�රාන්තයේ තියෙන අර ඉතුරු ඡන්ද 108 ගණන් කරන්න තියෙන ඡන්ද 108 අති බහුතරයක් බයිඩන්ට වාසි වෙයි කියලා තමයි මේ වෙලාවට විශ්වාස කරන්නේ. ඒ අනුව පෙන්සිල්වේනියා ප්‍රාන්තය බයිඩන් ජයග්‍රහණය කරොත් නිවාඩා, ඇරිසෝනා, ඒ වගේම ජෝර්ජියා කියන ඒ ප්‍රාන්තවල, නෝත් කැරලයිනා කියන ප්‍රාන්තවල ප්‍රතිඵල කුමක් වුණා? ඒ අනිකුත් සියලුම ප්‍රාන්ත ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරත් දැනට තියෙන මේ තත්ත්වය අනුව බයිඩන්ට වැඩි අවස්ථාවක් තියෙනවා ඇමරිකාවේ නීලංග ජනාධිපතිවරයා වීම.
ඔව්, එතකොට අමල් අනෙක් ප්‍රාන්ත පිළිබඳව අපි අවධානය යොමු කළොත් මං හිතන්නේ බොහෝ දෙනා බලා සිටියේ අපිට ඊයේ වෙනකොට දැනගන්නට ලැබුණා මේ ෆ්ලොරිඩා ප්‍රාන්තය ඇත්තටම ට්‍රම්ප්ට ජයග්‍රහණය කරන්නට ලැබුණා. ඒ වගේම විස්කොන්සින්, ඒ වැනි ප්‍රාන්තවල විවිධ වෙනස් ආකාරයේ තීරණ ලැබුණා. මං කැමති ඒ සම්බන්ධයෙන් කතා කරන්න අනෙක් ප්‍රාන්ත පිළිබඳව.
චරිත, ඇමරිකාවේ මේ මැතිවරණ සිටියම දිහා බලපුවාම එක්තරා අලුත් ප්‍රවණතාවයක් තිබුණා විස්කොන්සින් සහ මිචිගන් කියන ප්‍රාන්ත දෙක. දැන් ගියසරි මැතිවරණයේදී, ඉතින් 2016 මැතිවරණයේදී විස්කොන්සින් සහ මිචිගන් කියන ප්‍රාන්ත දෙකම ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරපු ප්‍රාන්ත. නමුත් මේ අවස්ථාවේදී ඒ ප්‍රාන්ත දෙක ජයග්‍රහණය කිරීමට බයිඩන්ට හැකියාව ලැබුණා. ඒක ඇත්තටම සුවිශේෂී දෙයක්. මොකද මේ විස්කොන්සින් සහ මිචිගන් කියන ප්‍රාන්ත දෙක අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා මිඩ් වෙස්ටර්න් කියලා. මේ මිඩ් වෙස්ටර්න් ප්‍රාන්ත බොහොමයක් රිපබ්ලිකන් පක්ෂයට නැඹුරුවක් තිබිච්ච ප්‍රදේශ. ඉතින් මේ ප්‍රාන්ත දෙක බයිඩන්ට හැරීමත් සමගම තමයි මේ මැතිවරණයේ යම්කිසි වෙනසක් එමත් නැත්නම් ඩෙමොක්‍රටික් පක්ෂයට වාසිදායක තත්ත්වයක් උද්ගත වුණා කියලා ඒ අපි මුලින්ම දැකපු අවස්ථාව. දැන් ඇරිසෝනා ප්‍රාන්තයක් මේ වෙනකොට බොහෝ විට බයිඩන් ජයග්‍රහණය කළයි කියලා සමහර ඇමරිකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නාලිකා සඳහන් කරලා තියෙනවා. ඒකත් මීට කලින් අවස්ථාවේදී වඩා වෙනස් ප්‍රතිඵලයක් ලබා දෙන තත්ත්වයක්. එතකොට ඒ එක්කම අපි බැලුවොත් අනිකුත් දැන් ටෙක්සස් සහ ෆ්ලොරිඩා ප්‍රාන්ත දිහා බලපුවම ඩොනල්ඩ් ට්‍රම්ප් තව බලාපොරොත්තු වෙච්ච විදිහට ඔහුගේ ඡන්ද ප්‍රමාණය ඊසරට වඩා වැඩි කරගෙන තියෙනවා. අපි සමස්තයක් හැටියට මුළු ඡන්ද දිහාම බැලුවොත් මේ වෙනකොට චරිත දැන් 2016 මැතිවරණයට සමානව ඩෙමොක්‍රටික් පක්ෂය අපි කියන මේ පොපියුලර් වෝට් එහෙම නැත්නම් මුළු රටේම ප්‍රකාශිත ඡන්ද වලින් ජෝ බයිඩන් බොහොම පහසුවෙන් ඉදිරියෙන් හිටියා. මේ වෙනකොට ඡන්ද මිලියන 72.4% ආසන්න ප්‍රමාණයක් ජෝ බයිඩන් ලබාගෙන තියෙනවා. ඊට සාපේක්ෂව ඩොනල්ඩ් ට්‍රම්ප් මුළු රටේම ලබාගෙන තියෙන්නේ ඡන්ද මිලියන 68.5 විතර වගේ ප්‍රමාණයක්. ඉතින් මෙතන මේව රටේම ප්‍රකාශිත ඡන්ද දිහා බලපුවාම බයිඩන් බොහොම පහසුවෙන් 135ක විතර ඡන්ද ප්‍රමාණයක් ඉදිරියෙන් ඉන්නවා. නමුත් මීට කලින් අවස්ථාවේදී හිලරි ක්ලින්ටන් අයට පොපියුලර් වෝට් එක නැත්නම් මුළු රටේම ඡන්ද වලින් 130ක් වගේ ඉදිරියෙන් ඇය සිටියේ. ඉතින් මෙතනදී මේ අවස්ථාවේදී ඩෙමොක්‍රටික් පක්ෂය මුළු රටේම ඡන්ද වලින් ඉදිරියෙන් ඉන්නවා. නමුත් අර ඉලෙක්ටොරල් කොලෙජ් ඡන්ද වලින් එතන තමයි ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ බයිඩන්ට. මේ වෙනකොට තවමත් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ප්‍රතිඵල අපි සැලකිල්ලට ගත්තේ නැත්නම් තවමත් බයිඩන් 253ක තමයි ඉන්නේ. නමුත් අර විස්කොන්සින් මිචිගන් කියන ප්‍රාන්ත දෙකෙන් ඇතිවෙච්ච වෙනස තමයි මේ අවස්ථාවේදී බයිඩන්ට ජනාධිපති වීමේ හැකියාව එහෙම නැත්නම් ජනා දවල මන්දරයේ ඔහුගේ ගමන ආරම්භ කරන්න දායක වුණේ සමහර විස්කොන්සින් සහ මිචිගන් ප්‍රාන්ත කියලා බොහොම පැහැදිලිව කියන්න පුළුවන්.
ඔව් මම එතකොට ඇත්තටම දැන් මේ ජනපති ට්‍රම්ප්ට තවදුරටත් මේ 270 ඉලෙක්ටරල් කොලෙජ් ඒ ඡන්ද වලට යෑමේ හැකියාවක් තිබෙනවද ඔහුගේ ඇත්තටම තත්ත්වය කුමක්ද?
ඔව් දැන් මෙතන අපිට කතා කරන්න පුළුවන් ඩොනල්ඩ්ටත් ජනාධිපති වීමේ හැකියාව තියෙනවා. නමුත් එතනදී ප්‍රශ්න වෙලා තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රහණය කිරීම පමණක්ම නැති. ඔහුට ඊට අමතරව ජෝර්ජියා, නෝත් කැරලයිනා, නෙවාඩා, ඇරිසෝනා මේ සියලුම ප්‍රාන්තවල ජයග්‍රහණය කරන්න සිද්ධ වෙනවා. මොකද ඒක තරම් ලේසි කාරණාවක් නෙමෙයි. විශේෂයෙන්ම බැලුවොත් ඇරිසෝනා සහ නෙවාඩා මේ වෙනකොට දැන් නෙවාඩා වල නම් බයිඩන් ඡන්ද 8000ක් 10000ක් වගේ ප්‍රමාණයකින් දැන් ඉදිරියෙන් ඉන්නේ. ඇරිසෝනා වල තියෙන තත්ත්වය අනුව නම් ඇරිසෝනා වල බයිඩන්ට බයිඩන් අභිබවා යන්න ට්‍රම්ප්ට එතරම් පහසු වෙන්නේ නැහැ. නමුත් ඒකේ ඒ අපිට මේ අවස්ථාවේ කියන්න බෑ එහෙම හැකියාවක් නැtei කියලා. නමුත් නෙවාඩා සහ ඇරිසෝනා කියන ප්‍රාන්ත දෙකේ මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් අභියෝගයක් කරලා තියෙනවා. එහෙම නැත්නම් උසාවි යන ගන්න ඔහු තීරණය කරලා තියෙනවා මේ ඡන්ද ගණන් කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම නෙවාඩා ප්‍රාන්තයේ ඔහු නඩු කීපයක් පවරලා තියෙනවා මේ ඡන්දය දූෂිතයි කියලා. විශේෂයෙන්ම මේ ප්‍රාන්ත නෙවාඩා ප්‍රාන්තයේ පදිංචි නොවන අයවලුන් ඡන්දේ දැමීමට ලියාපදිංචි වෙලා තියෙනවා කියලා ඔහු අභියෝගයක් කරලා තියෙනවා. ඒ වගේම ඇරිසෝනා වලත් ඒ වගේම අභියෝගයක් කරලා තිබුණා. මෙතන විශේෂ කාරණාවක් වෙනවා චරිත විස්කොන්සින් සහ මිචිගන් ප්‍රාන්තවල වලත් ඒ විදිහම නීතිමය අභියෝගයක් එමෙතන උසාවිය ඉදිරියේ අභියෝගයක් කළා. නමුත් මිචිගන් ප්‍රාන්තේ ඒ අභියෝගය දැනටමත් උසාවිය විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ එක්කම පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඩොනල්ඩ් ට්‍රම්ප් අභියෝගයක් කරා ඡන්ද ගණන් කිරීම නවත්වන්න කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය වුණා මේ මැතිවරණ මුළු ක්‍රියාදාමයම අත්හිටව ගන්න ඔහුට තවත් ඒ කාලය ලබා ගැනීමට ඉහළ උසාවියකට යන්නට. නමුත් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඒ අභියෝගය ඊතරම් සාර්ථකව කරගන්නට බැරි වෙන බව දැකලා රිපබ්ලිකන් පක්ෂයේ මේ වෙනකොට පෙන්සිල්වේනියාවේ ඒ ඡන්දය ගණන් කිරීම වළක්වන්න එහෙම නැත්නම් ගණන් කිරීම අභියෝගයකට ලක් කරන්න ඒ ගොනු කරපු ඒ පෙත්සම මේ වෙනකොට ඔවුන් ඉල්ලාස් කරගෙන තියෙනවා. දැනට නීතිමය වශයෙන් අභියෝගයකට ලක් කරලා තියෙන නෙවාඩා සහ ඇරිසෝනා ප්‍රාන්තයේ ඒකම ජෝර්ජියාවල එවැනිම අභියෝග කළයි කියලා දැනට වාර්තා වෙලා තියෙනවා. නමුත් පෙන්සිල්වේනියාවේ ඒ තිබිච්ච අභියෝගය දැන් ඉවත් වෙලා තියෙනවා. තවත් මෙතන විශේෂ කාරණාවක් තියෙනවා චරිත. මේ නීතිමය වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ඡන්දය ගණන් කිරීම වළක්වන්න උත්සාහ කරාට ඔහුට ඡන්ද පෙත්සමක් හැටියට යමක් කරන්නට පුළුවන් වෙන්නේ ඡන්දය නිල වශයෙන් ඒ ප්‍රදේශවල ඒ මැතිවරණ නිලධාරීන් ඡන්දය අවසාන වශයෙන් අනුමත කළාට පස්සේ. දැන් අපි ගත්තොත් විස්කොන්සින් වගේ ප්‍රාන්තයක මේ ඡන්දය අවසාන අවස්ථාවට එන්නේ දෙසැම්බර් මාස 20 වෙනිදා. මේ දෙසැම්බර් මාස 20 තමයි ඡන්දය අවසාන වශයෙන් අපි කියන මේ අනුමත කළා එහෙම නැත්නම් සර්ටිෆයි කරන්නේ. ඒ අවස්ථාවෙන් පස්සේ තමයි නීතිමය අභියෝගයක් එහෙම නැත්නම් උසාවියට මේ කාරණාව පෙත්සමක් හැටියට ගොනු කරන්න පුළුවන්. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ට එහෙමනම් දෙසැම්බර් 20 වෙනකන් ඉන්න වෙනවා මේ මැතිවරණය පිළිබඳ අවසාන තීන්දුවකට යන්න. ඉතින් මේ තේන කාරණාව තමයි බොහෝ විට ජෝ බයිඩන් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රහණය කළ තව ප්‍රාන්ත එකක් හෝ දෙකක් ජයග්‍රහණය කරලා තමන්ගේ ජයග්‍රහණය අර 270 අභිබවා ගිහිල්ලා ඉතාමත්ම වැඩි ඡන්ද සංඛ්‍යාවක් ඔහු ලබා ගත්තොත් බොහෝ විට ඒ ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීමේ හැකියාව අඩු වන්නට පුළුවන්. නමුත් මේ මැතිවරණය අද දිනේ ඇතුළත බොහෝ දුරට තීන්දුව වන්න පුළුවන්. නමුත් ඒ තීන්දුව වුණත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒකට අභියෝගයක් කරලා මේ ඇමරිකාවේ අවසාන ප්‍රතිඵලය නීතිමය බාධාවක් ඇති කරලා ඇමරිකාවේ ජනාධිපති ඊළඟ ජනාධිපති කවුද කියන එක ප්‍රකාශ කිරීම තව පස්සට කල් යන්න පුළුවන් කියන අවධානම නම් බොහොම පැහැදිලිව මතුවෙලා තියෙනවා.
ඔව් මල් දැන් එතකොට දැන් අපි මේ ඩිමොක්‍රටික් නායකයෙක් ඇමරිකාවට පැමිණුණොත් ඔවුන්ගෙන් ඇත්තටම මොන වගේ වෙනසක්ද බලාපොරොත්තු විය හැක්කේ? විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකාව වෙන රටවල් ගත්තත් අපි ලෝකය ගැන සලකා බැලුවොත් මොන වගේ වෙනසක්ද මේ රිපබ්ලිකන් තුලින් නැවත ඩිමොක්‍රටික් වෙත යෑමේදී අපේක්ෂා කළ හැක්කේ?
බොහොම පැහැදිලිවම ඩෙමොක්‍රටික් පක්ෂයේ විදේශ ප්‍රතිපත්ති එහෙම නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය නැවතත් ඩොනල්ඩ් ට්‍රම්ප් කාලයට කලින් තිබිච්ච තත්ත්වයට ගෙනියයි කියලා විශ්වාස කරන්න පුළුවන්. අපි විශේෂයෙන්ම බැලුවොත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ දුරකාලය තුළ ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධාන කිහිපයකින් ඉවත් කරගෙන තිබුණා. මේකෙන් සුවිශේෂ ආයතන තමයි අපි දැන් මේ කොරෝනා වෛරස දිහා බැලුවොත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකාව ඉවත් වෙන්න තීන්දුව කළා තිබුණා. ඒ එක්කම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමරිකාව ඉවත් වුණා. ඊට අමතරව යුනෙස්කෝ වගේ සංවිධානවලිනුත් ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉවත් වුණා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුර කාලයේදී. එතකොට දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මැතිවරණ දිනන්න බැරුව ජෝ බයිඩන් ජනාධිපති වුණොත් බොහොම ඉක්මනින්ම ඇමරිකාව නැවතත් ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානවල සමාජිකත්වය අරගන්නවා පමණක් නෙමෙයි, නමුත් ඒවායේ ඉතාමත් සක්‍රියව කටයුතු කරයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. එතකොට අපි ශ්‍රී ලංකාව වගේ රටවල් දිහා බලපුවහම ඇමරිකා එක්සත් ජනපදයේ නැවතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණීම ශ්‍රී ලංකාවට නැවතත් බලපෑම් කිරීමේ තත්ත්වයක් ඇතිවන්න පුළුවන් කියලා අපට විශ්වාස කරන්න පුළුවන්. විශේෂයෙන්ම 2015 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේදී ඒ සම්මතකල කරගත් යෝජනාව විශේෂයෙන්ම යුද අපරාධ ස්වයබැලීම් නැත්නම් වගවීම කියන කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන් ගෙනාපු යෝජනාව ඇමරිකාව තමයි ඒක යෝජනාව ඉදිරිපත් කරන්න මූලික වුණේ. ඉතින් නැවතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලට ඇමරිකාව ඇතුළු වුණොත් මේ කාරණාව සම්බන්ධයෙන් ඔහුගේ අවධානය යොමු වෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒකෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇතිවන්න පුළුවන් කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ එක්කම යුනෙස්කෝ සංවිධානයේ දියා බලපෑමත් ඇමරිකාව නැවතත් යුනෙස්කෝ සංවිධානයේ පැමිණීම තුළින් ආයමත් ශ්‍රී ලංකාවට බලපෑම් වෙන්න පුළුවන් කියලා අපිට හිතන්න අනුමාන කරන්න පුළුවන්. විශේෂයෙන්ම යුනෙස්කෝ සංවිධානයත් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සමහර දැනට ලෝක උරුමයන් හැටියට හඳුන්වන සමහර ශ්‍රී ලංකාවේ ස්ථාන ඒවායේ ලෝක උරුම තත්ත්වයෙන් ඉවත් කරන්නට මේ වෙනකොට තර්ජනය කළා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් දඹුල්ලේ විහාරයේ දඹුල්ලේ ලෙන් විහාරයේ ඒකේ ලෝක උරුම තත්ත්වයෙන් ඉවත් කරන්න ඒ ප්‍රදේශයේ ඇති කරපු අලුත් ඉදිකිරීම නිසා මේ දඹුල්ලේ විහාරයේ තියෙන නැත්නම් දඹුල්ල ප්‍රදේශයේ තියෙන ලෝක උරුම තත්ත්වයෙන් ඒක ගලවන්න එම ඉවත් කරන්න යෝජනාවක් කරලා තිබුණා. ඇමරිකාව ඒ පිළිබඳ කටයුතු කරන්න උත්සාහ කියාවක් තියෙනවා. ඒ වගේම සිංහරාජ වනය සම්බන්ධයෙන් දැනට ඒක තියෙන ලෝක උරුම තත්ත්වය ඉවත් කිරීමේ අවධානමක් තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාව පැත්තෙන් වැඩිපුරම මානව හිමිකම් පැත්තෙන් ඒ වගේම විද්‍යාපරාධ පැත්තෙන් ශ්‍රී ලංකාවට නැවතත් බලපෑම ඇති කරන්න පුළුවන් කියන අපිට කියලා හිතන්න පුළුවන්.
ඕම අපි වැඩිපුර අවධානය යොමු කළේ ඇමරිකානු ජනපතිවරණය පිළිබඳව. දැන් අපි අවසන වශයෙන් අවධානය යොමු කළොත් මේ කොරෝනා වෛරසයේ ගෝලීව දැන් ඇති වෙලා තිබෙන තත්ත්වය සම්බන්ධයෙන්.
ඔව් චරිත, අපි බලුවොත් යුරෝපයට තමයි ලොකුම පීඩනයක් මේ අවස්ථාවේදී මේ කොරෝනා දෙවන රැල්ලෙන් ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනකොට යුරෝපයේ රටවල් කිහිපයක් නැවතත් ලොක්ඩවුන් එකට යාමට නියමිතව තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් බ්‍රිතාන්‍යයේ සියලුම අවන්හල් අද රාත්‍රියේ සිට වසා දැමීමට බ්‍රිතාන්‍ය රජය තීන්දුව කළ තිබෙනවා. ඒ වගේම ප්‍රංශය මාසයක කාලයකට ලොක්ඩවුන් දෙකට යාමට නියමිතයි. ඒ වගේම ජර්මනිය අනෙකුත් යුරෝපයේ අනෙකුත් රටවල් මේ වෙනකොට ඒ විදිය තවත් දැඩි සීමා මේ සතියේ ඉඳලා කනවන් තීන්දුව කළ තිබෙනවා. මොකද මීට කලින් නොවිච්ච විදියට මේ රෝගය පැතිර යාමේ තර්ජනය දැන් තර්ජනයට ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන නිසා. විශේෂයෙන් බැලුවොත් ප්‍රංශයේ බ්‍රහස්පතින්දා වෙනකොට ඊයේ වෙනකොට රටේ සොයාගත්තු වැඩිම ආසාදිතයන්ගේ සංඛ්‍යාව 58,000කට වැඩි ප්‍රමාණයක් ආසාදනය වුණා කියලා තියෙනවා එක දවසක් ඇතුළත තුළදී. බොහෝ විට මේ රටවල් දැන් වෙනදට වඩා වැඩිපුර PCR පරීක්ෂණ කරන නිසා මේ විදිහට රෝගීන් වැඩි ප්‍රමාණයක් සොයාගන්නවා වෙන්නත් පුළුවන්. නමුත් බොහොම පැහැදිලිවම යුරෝපයේ පුරා ඒ දෙවෙනි ගල්ල ඉතාමත්ම ගැඩි ලෙස පැතිර යන බව තමයි මේ වෙනකොට වාර්තා වෙන්නේ. ඒ අනුව තමයි යුරෝපයේ මේ පියවර ආරම්භ කියන්නේ. නමුත් අපි ගෝලීය වශයෙන් ගත්තොත් ලෝකෙ පුරාම කොරෝනා තත්ත්වය දිහා බලපුවාම මේ වෙනකොට මුළු ලෝකෙම ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 50 කිට්ටු කරමින් තියෙනවා. මේ වෙනකොට මිලියන 48.4ක් වගේ ප්‍රමාණයක් තමයි ලෝකෙම ආසාදනය වෙලා තියෙන්නේ. නමුත් ඉදිරි සතිය වෙනකොට තව සතියක් යනකොට මේක මිලියන 50 කිට්ටු වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මරණ සංඛ්‍යාව අතරම මරණ සංඛ්‍යාවේ වේගයේ අඩුවීමක් දක්නට ලැබුණා පහුගිය සතියේ චරිත. දැන් අපි ගිය සතියේ කතා කරනකොට මුළු ලෝකෙම මරණ සංඛ්‍යාව තිබුණේ මිලියන 1.2කට වඩා අඩු ප්‍රමාණයක්. මේ තවමත් ඒක මිලියන 1.22ක වගේ ප්‍රමාණයක තියෙනවා. මුළු ලෝකෙම මේ මරණ සංඛ්‍යාවේ වේගයේ යම්කිසි අඩුවක් දක්නට තියෙනවා. නමුත් රෝගී පැතිර යාමේ වේගයේ ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම යුරෝපයේ ඒ වගේම ඇමරිකාවේ මේ විදිහට රෝගේ වැඩි වෙලා තියෙනවා.
ඔව් අමල්, එහෙමනම් අපි බැවින් ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේත් නැවත ලොවට අතුලින් හමුවෙමු. ආයිබෝන්.
ආයිබෝන් චන්ත.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.